Sri Lanka, ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයෙන්. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, අද 2020 පෙබරවාරි මාසේ 21 වෙනි සිකුරාදා. අදත් පුරුදු විදියට සී සරි ලංකා අලුත්ම කලබක් අරගෙන අපි ඔබේ නිවහනට ගොඩ වෙන්නේ. ඔබ සැම දෙනාටම ශුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් සෙනෙහසින් සොම්නසින්. අදත් නව ශ්‍රී ලංකාවේ අපි ඉන්න ඔක්ලන්ඩ් නුවරට හිරු උදා වුණේ තවත් මහා ග්‍රීෂ්ම දවසකට මුලපුරමින්. වැසි නැතුව ඔක්ලන්ඩ් නගරයට දැන් දින 50ක් ලං වෙන්නයි යන්නේ. වලාකුලක් දකින්න නැති අහසයි පුදුම රස්නෙකුයි තියෙන්නේ. ප්‍රවෘත්ති ගැන බැලුවොත් හිත කම්පා කරවන පුවතක් අහන්න ලැබුණ ඕස්ට්‍රේලියාවෙන් තමන්ගේ දරුව තුන් දෙනත් බිරිඳත් එකම කාර්යයකට දාලා ගිනි තියපු තාත්තා කෙනෙක් ගැන. මේ තාත්තත් පස්සේ සියදිවි නසාගෙන තිබුණා. ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකේ, රග්බි ක්‍රීඩකේ. ලංකාව වගේ උණුසුම් නැති වුණත් නව ශ්‍රී ලංකා මහා මැතිවරණයට දින නියම වෙලා තියෙනවා. මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 19 වෙනිදා තරමක් දුරට වෙනදට වඩා වෙනස් විදිය ආරංචි අහන්න ලැබෙනවා. විශේෂයෙන්ම සමහර පක්ෂවලට පසුගිය මැතිවරණ කාලයේ ලැබුණු මුදල් පරිත්‍යාගයන් පිළිබඳව නව ශ්‍රී ලංකාව තුළ. ලංකාවේ විස්තර නම් අප්‍රමාණයි. ඒත් වෙනසකට තියෙන්නේ පෙරේදා පළවුණු පුවත් සමහරක් අද වෙනකොට වෙනස් වෙලා. උදාහරණයක් විදියට ගත්තොත් නැගෙනහිර පළාතේ පාස්කු ප්‍රහාරය නිසා හඳුනාගත්ත සහරාන් ජීවත්වුණු පළාත සයින්ද මරදු පෞගිය දවස්වල නගර සභාවක් ලෙස ගැසට් කළත් දැන් එය අත්හිටවා ඇති බවයි ආරංචි. මිග්යානා ගණදෙනුව ගැන ඒ මුදල් පිළිබඳව නොයෙක් විදිහේ ආරංචි පුවත්පත්වල පළ වෙලා තිනවා. ඒවා ලැබුණු අය ගැන ඒවයේ සත්‍ය අසත්‍යතාවය කොහොමද කියලා අපි හරියටම දන්නේ නැහැ. ලංකාවේ හිටපු ජනාධිපතිතුමා මේ වර්ෂයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වෙන බවටත් ආරංචියක් තියෙනවා. පසුගිය දින කීපය තුළ ලංකාවේ විශේෂ පුද්ගලයන් කීප දෙනෙක් සම්බන්ධව, මං කියන්නේ කලාවට සම්බන්ධ උත්සව කීපයක් ලංකාවේ පැවැත්වුණා. මහාචාර්ය සනත් නන්දසිරි උපන්දිනය, ආචාර්ය වික්ටර් රත්නායක උපන්දිනය. එතකොට මේ දෙදෙනාගේම උපන්දින සාද කියලා කියන්න බෑ. ඒ එක් එක් සිදුවීම් පැවැත්වුණු විස්තර පුවත්පත්වල පළ වෙලා තිබුණා. පෙබරවාරි 16 වෙනිදා ප්‍රවීණ රංග ශිල්පිනි විජය කුමාරතුංගයන් ඝාතනය වී වසර 32ක් පිරීම පිළිබඳවත් නොයෙකුත් විදිහේ ගුණ සමරු උත්සව ලංකාවේ පැවතුණා. ඉතින් අද වැඩසටහන ආරම්භ කරන්න ගීතයක් තෝරන්න ගියාම හිතාගන්න බැරුණා මේ සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, විජය කුමාරතුංග මේ කොයි එක්කනා ගැන කියපු සින්දුවක්ද ගන්න ඕන කියලා. කොහොම වුණත් අද වැඩසටහන ආරම්භ කරන්න අපි තෝරගත්තේ ඒ කාලේ ගුවන්විදුලි සේවයේ ප්‍රචාරය වූ මුල් දවසේම හිට්ටුණු වික්ටර් රත්නායක ගායනා කළ ගීතයක්. වසර 30ක් 40ක් ගෙවිලා ගියත් එදා වගේම මිහිරි. මෙය අපෙන් ඔබට තිළිණයක්.
चल अधूरु लोवे निसंसल शीतल परम सुरे मी पिट तन कतिए सुराए मी मम ये सेवन पिए चंचल अधूरु लोवे निसंसल परम सुरी मी पिट तनिक दिए सुराए मम ये चिवन पिए දෙදරවන ගිම්හානේ ගතට ගිමන දෙන මන්දානේ පොළොව දෙදරවන ගිම්හානේ ගතට ගිමන දෙන මන්දානේ අසිපිය හෙලනට ලගුම් පතන්නේමි විවිතුරු හදවත් මලයානි චංචල අඳුරු ලොවේ නිසංසල සීතල පරම සුරේ මී පිට තැනික තියේ සොයායි නිසරු වියලි කල්ලු වැලි කතරේ මුමුණ මුමුණ යන දියදාරේ කතරේ මුමුණ මුමුණ යන දියදාරේ සංසිඳවනු මැන පඬන පිපාසේ බිඳුවක් රඳවා තොල් අතරේ චංචල අඳුරු ලොවේ නිසංසල ල පරම සුරේ මී පිට තැනික තියේ සොයායි මම ඒ සෙවන
අයිබුවන් හිතවත් අසන්නනේ අදත් අපි ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ ගීත කීපයක් තුළින් ඒ වගේම ඒ වගේ ਵਿਚාරයන් තුළින් ශ්‍රී ලාංකික සමාජයේ විවිධ පැතිකඩවල් ගැන තරමක් සොයා බැලීමක්. පසුගිය සති දෙක තුන ගැන බලනකොට ශ්‍රී ලංකාවේ සැමරුම් දින දෙකක් පැවැත්ුණා. එකක් පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකාවේ නිදහස් සමරු දිනය. අනික පෙබරවාරි 14 වෙනිදා නවසීලන්තයේ සිට අපි වගේම ශ්‍රී ලංකාවේ සිටින අපගේ නෑද හිතවතුන්ුත් ආදරවන්තයන්ගේ දිනය එහෙම නැත්නම් වැලන්ටයින් දිනය සැමරුව. ඉතින් ඒ දින දෙක ගැන පොදුවේ තියෙන අදහස් වලට ඉදිරියට ගිහිල්ලා අපි ඒ ගැන තරමක් වැඩියෙන් ඒ වගේම වෙනත් කෝණයකින් කතා කරන්නයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. ආදරවන්තයන්ගේ දිනය සමරන්නේ මේ ආදරවන්තයන් පමණක්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඒක අයිති අයිති ආදරවන්තයන පමණද කියන ප්‍රශ්නයත් ඒ වගේම අපල නගිනවා. ඒක අයිති තරුණ තරුණියන්ට පමණද කියනකත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි හිතුව ටිකක් ඒ ගැන හොයලා බලලා මේ මොකක්ද මේ දිනය ලංකාවට සුදුසු වෙන්නේ ඇයි ඇයි ලංකාවේ ඇයි ඒක සමරන්නේ ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න අපි කල්පනා කළා. ඉතින් ඇත්තටම බලනකොට මේ තරුණ තරුණියන් විතරක් නෙමෙයි තරුණ ඒත් මේ සමරසි ප්‍රජාව මේ දිනේ සමරන බව අපි දැනගත්තා. ඉතින් මේ සිංහලින්ම කියනවා නම් මේ සමරිසි කියලා මේ කියන සමනලේ සමනල කියලා ප්‍රජාවක් ඉන්නවා. ඒ ඇත් මේ දිනේ සමරන බව අපි දන්නවා. ඒ ගැන මේ ඕනතරම් මේ වගේ ගැන ඇත්තටම කතා කරන්න පුළුවන්. අපි මේ හැඳින්වීමක් හැටියට අපි හිතමු මේක මේ ආදරවන්තයන්ගේ දිනේ කියලා. ඉතින් ආදරවන්තයන්ගේ දිනේ කිව්වම තවත් ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. මේ ආදරය කරන අයගේ දිනයක්, එයාට එයා සමරන දිනයක්, එයා සතුටු වෙන දිනයක් වගේම ආදරය අහිමුණු ආදරවන්තයනුත් ඉන්නවා. ඉතින් එයාටත් මේ දිනය සමරනට ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඕනකම තියෙනවා සමරනවත් ඇති. ඇත්තටම ඒගොල්ලන් සමරන්නේ සතුටෙන්ද අසතුටෙන්ද කියන එක තවත් ප්‍රශ්නයක්. ඉතින් මේ ඔය එවැනි දේවල් මේ ඇත්තටම මේ දිනය ගැන බලනකොට ඒ වගේ පැතිකඩවල් ගොඩක් තියෙනවා. අපි ඒවා ගැන තමයි අද පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ වැඩසටහන තුළින්. ඉතින් මේ අදත් ඒ වැඩසටහන අපේ කතාවට සමගාමී වෙන වැඩසටහන. අපි ඒ වැඩ ගීතය අපි තෝරගත්තේ සිහිනයේ කිරය වැඩසටහනින්. අද ගීත තෝරගෙන විචාරය ඉදිරිපත් කරන්නේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල. ගීත ගායනය රනිල් මුතුන්කොටුව සහ උරේෂා රවිහාරි. හොඳයි, අපි මුලින්ම ඒ කොටසට සවන් දීලා අපි තරමක් ගැන කතා කරමු.
ආචාර්ය වික්‍රත්නායකයන් ගායනා කරන එපා හිරුපා යන්න අදින් පසු මගෙලුවට අදයි අවසන් දවස මගෙන් ඇගෙන් මා සමුගන්න.
ඔව්, මේ ගීතය මේ කුමාරදාස සපුතන්ත්‍රි විසින් රචනා කරන ගීතයක්. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් අර මේකත් ඉතාම හොඳ විරහ ගීතයක් කරගෙන මම දකින් දැන් ප්‍රේමයත් එක්ක අපි දැන් කතා කරගෙන ආවනේ ස්වභාව ධර්මයේ මුසු වෙනවයි කියලා. දැන් මේ ගීතයට අනුව නම් දැන් මේ පෙම්වතුනුත් ස්වභාව ධර්මයත් එක තමයි ප්‍රේමය පවත්වාගෙන අවිල්ල තියෙන්නේ. හැබැයි දැන් ඇය ගියාට පස්සේ ඔහු කියනවා හුටේ ස්වභාව ධර්මයේ අනික් කාර්කවලින් වැඩක් නැහැ කියලා. හරි අපුරු එදුමත් වෙන ස්වභාව ධර්ම නැසෙනි සලි කම්පාවෙන් කියලා නේ කියන ස්වභාව දහම ඉඳලා තියෙන ඒගොල්ලෝ නෑද ඒ වගේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් එයාලටත් කියනවා දැන් ඔයගොල්ලොත් කම්පා වෙන්න ඕන. දැන් අරය ගිහිල්ලා ඉන්නේ, මම තනියෙන් ඉන්නේ. ඒ නිසා මාත් එක්ක දැන් ඔබලත් කම්පා වෙන්න ඕන කියන කාරණේ. නමුත් මට හිතෙන දැන් මේ ඒ ඔවුන්ගේ දැන් මේ වෙන්වීමට පෙර ඊට මුල් කාලයට ගියාම ඒක හරි අපූර්වට මේ සබාදම් නැසියන් එක්ක ගලපලා ප්‍රේම කීර්තිවල රචන කරන කවියක් හැටියට ඔහුගේ නොසැලෙන ඉන්ද්‍රකීලයේ කියන කවිපතේ තියෙන හරි අපූර්ව කවි අර සබාදම් නැසියන් හමු වෙනවා මේ කවිය ඇතුළේ. ඉතින් එච්චර සබාදමත් එක්ක නැ කවින් ඉඳලා වෙන්ුණාම ඇත්තටම ඔවුන්ට දුක් වෙන්න කියලා කියන්න තමයි සිද්ධ වෙන්නේ. මේ කිසිම සම්බන්ධයක් මේ දෙකේ නැති වුණත් මම කැමති එක හරි අපූර්ව සම්බන්ධයක් ගොඩනගන්න පුළුවන් තැන නිසා දැන් ප්‍රේමකී දල්විස් ගේ කවිය තියෙන සඳේලියයි මැණිකේ කියලා නම් කරලා තියෙනවා. මේ කවිය ඔබට අහනකොට වැටහෙවි අර ගීතේ දුක් වෙන්න කියපු සබාදම් නැසිය ඔක්කොම මේ කවිය ඇතුළේ ඉන්නවා. හරියටම කෙනෙක් විසින් රචනා කරපු අවස්ථා දෙකක් වගේ අපිට හැඟෙන්නේ. මේකේ තියෙන උන් එකතුණු අවස්ථාව කඳු මුදුනට නැගුණු එළිය ඈත ඉඳන් අතවනනවා, හඳ මුදුනට එන්න කලින් අහස වලාකුළු ඉරනවා, පරිසරයේම හරිපාළු ඇඟ තුල හීතල දුවනවා, අන්නබලා පන්මණිකේ සමන් කැකුළු ඇස්සරිනවා. ඔහු ඒකට ඔක්කොටම පණ දෙනවා. දැන් සමන් කැකුළු පිපෙනව නෙවෙයි ඇස්සරිනවා. ඒ හැම අවස්ථාවකටම ඔහු පණ දීලා තියෙනවා. කණාමැදිරි යන්නටනවා නිල් එලිකට විලිස්සමින්, වල් බෙලිගස් නිදනු වැනිය ඇඟ පොරවා වලස් හමින්. කලාමැදිරියෝ නටන වල් බෙලිගස් කියන ඒවා කළුපාටට තැන් තැන්වල තියෙනවා. ඒ කවියා කියන ඒවා මේ වලස් හම පෙරෝගෙන නිදි. ඒකයි ඒ කළුපාට. සුළඟ තැනින් තැන දුවනවා ලපලු ලදලු හිනස්සමින්. සුළඟ හමනකොට සාමාන්‍ය ස්වභාව ධර්මයට අනුව සිදුවෙන්නේ සුළඟ වැදිලා කොළ දළු හෙළවෙනවනේ. කවිය කියලා නෑ මේ සුළඟ දුවන්නේ අරගොල්ල හිනස්සමින් තමයි මේ දුවන්නේ. හඳ එළියට පොළොව තෙමිලා පය තියන්නේ පරිස්සමින්. යා පෙම්මතියට බිරිඳට කියනවා දැන් හඳ එළියට පොළොව තෙමිලා පය තියන්නේ පරිස්සමින්. පළගෙටියන් වැලිකඩ දහි අරගෙන ලෝකේ මදිනවා. පළගෙටිය කෑ ගහනව නෙවෙයි, ඒගොල්ල වැලිකඩ දහි අරගෙන ලෝකේ සුබට කරනවා කියලා කවිය කියනවා. පළගෙටියන් වැලිකඩ දහි අරගෙන ලෝකේ මදිනවා. තද හුළඟට පොල් අතුවල ඉරටු ඇඟිලිගට කඩනවා. ඒ ස්වභාව නිකන් කැඩෙනව නෙවෙයි, ඒගොල්ලන් ඇඟිලිගට කඩනවලු. හඳට බයේ අඳුරු රංචු හොරු වගේ ගස් යට ලගිනවා. ලිඳට ගිහින් බලමු වෙනකෙ ලිඳ ඇතුලෙත් හඳ තියෙනවා. පෙම්වතිය ආරාධන කරන තැන් තැන් වල ගිහිල්ලා මේ ඔක්කොම කරන්නේ පෙම්වතියගේ නැත්තම් බිරිඳගේ නිදිමත නැති කරන්න තමයි මේ හොකරන්නේ. ආදරයෙන් නිදිමත නැති පිරිණු දෙනෙත් යුගාරින්න නාදලු තොල් තෙත් කරවා අනුරාගීතේ ගයන්න. හඳ එළියෙන් බෑමණිකේ මණිකේගේ ලස්සන බලන්න. පැලට ගිහින් පැල ඇතුලේ කුප්පිලාම්පු නිවන්න. ඉතින් එච්චර මේ ස්වභාව ධර්මයේ සහ මේ කාරණා එක්ක සම්බන්ධ වෙලා ආදරෙන් හිට මනුස්සයට ඉතින් ඇය ගිහාම අර වැඩක් නෑ තමයි. ඒ නිසා මේ ගීතයේ කියන ස්වභාවදම් නැසීනි සැලී සැලී කම්පා වෙන මාත් එක්ක දැන් ඔයගොල්ලෝ දුක් වෙන්න කියලා කියන නිසා කිසිදා වුන් දැනගෙන ඒ අවස්ථා දෙක රචනා කරන්නේ වෙයි. නමුත් මට හිතෙන අවස්ථා දෙක හරි අපූර්වට ගැලපෙනවා කියලා.
මම ඊට ඉස්සෙල්ලා මේ කවි පන්ති අහලා තිබුණ නිසා මම මේක කොහොමද මේ මුණ දෙන්නේ අවසාන පද පෙළියට කියලා මම හිතාගෙන හිටියා. මේක මස්සිමුල කාටවර කියපු කවියක්ද?
අනේ නෑ. මේක ප්‍රේමගේ දල් විශේෂ රචනා කරපු කවිය.
ඊට පස්සේ ඔබ කාටවත් කියුවේ නෑ. කවිය හැබැයි භාගයක් දුර කියාගෙන ඉන්නකොට ඉතුරු හරිය කියනවද නැද්ද කියලා තීරණය කරලා පරිස්සමෙන් කිව්වේ. හැබැයි කාව්‍ය නිර්මාණයක సౌందర్యාත්මක ಗುಣව ඊටාම අපූර්වට කැටි කරලා තියෙන නිර්මාණයක්. ඒක ඔහු ඒ ප්‍රේමයෙන් මත්ච්ච යුවලකගේ ප්‍රේමාලිංගණයට මොහොතකට පෙර සියලු සංසිද්ධීන් පරිසරෙත් එක්ක මූ කළා ලියලා තියෙනවා. එකම තැනකදී විතරයි එය එතනින් මිදිලා ගියතුලට අරන් එන්නේ. බලන්නේ පෙම්වතියව කොහෙද සඳ එළිය දිගේ වත්තේ පරිසරේ හැමතැනම අරන් ගිහිල්ලා ලිඳ ළඟටත් අරන් ගිහිල්ලා නේද ඒ ඔක්කොම කරලා තමයි හිමීට ගේ ඇතුළට කැන්දගෙන එන්නේ. දැන් වර්තමානෙත් එහෙමද? අපි ගීතයම් පාහිරු පායන්න අදින් පසු මගෙලොවට අදයි අවසන් දවස මගෙන් ඇගෙන් මා සමුගන්න.
Chocolate cake batter. I'm not afraid to die.
ගීතය ගායනයට කලින් අපේ මසිඹුල සහෝදරයා ඔබට දීපු විවරණයත් එක්කත් ඔබ ඉන්න ඇති. හැබැයි ගීතයේ මදක් දුර රස විඳිනකොට ඔබේ හදවත කොහේ යන්නේ නැද්ද? ඔබ ඔබෙන් අහන්න, ඔබේ හදවත මොන මොන තැන්වලට මොන මොන අත්දැකීම් ඔස්සේ යන්නේ නැද්ද? ජීවිතයේ තමන්ගේ ළඟ ඉඳපු තමන්ගේ ආදරය ගත්ත තමන්ගේ හදවතේ රැඳිලා හිටපු අය කී දෙනෙක් දැන් එතනින් ඉවත් වෙලා කොහෙ ගියත් තාමත් ඔවුන්ගේ හදවතේ තිබිච්ච ඉඩ එහෙමම තියෙනවා. එහෙම නේද ශ්‍යාමා? ඒ විදිහටම තියෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් මානව ස්වභාවය. ඒ නිසා තමයි මේ ගීතවලට මෙතරම් පෙම් බඳින්නේ, හදවතට දැනෙන නිසා. අපි දෙන්න කතා වුණේ මේ ඒ මිහිරි තනුව හොඳින් රනිල් මුදුන් කොටුව හොඳින් ගායනා කළේ ගීතේ. ඒ ගීතයේ ආචාර්ය වික්‍රත්නායකයන්ගේ තනුව තාම මිහිරි තනුවක්. ඒකේ වේදනාව තිබුණ ඒ තනුවේ. අදයි අවසන් මොහොත. මගෙන් ඈ සමුගන්න විතරක් නෙවෙයි, මේක පරිපූර්ණ සමුගැනීමක්. මගෙන් ඈ සමුගන්න සහ ඇගෙන් මා සමුගන්න. ඒ කියන්නේ මේක සම්පූර්ණම වෙන්නීමක්. ඊළඟ ගීතය මේ
ඇත්තටම මේ මහේෂ් කිව් වගේ ඒ ගීතය අසාගෙන ඉන්න අපේ ශ්‍රාවකයන් ඔබත් ඔබේ ලෝකවලට යන්නට ඇති කියලා බලාපොරොත්තු වෙනවා හිතනවා. ඉතින් මම හිතන්නේ මේ මේ ආදරෙන් දිනුවා වගේම ආදරෙන් පෙරදුණු ආදරවන්තයටත් මේ ආදරෙන්ගේ ආදරවන්තයන්ගේ දිනය විශේෂ දිනයක් විය හැකි. ඉතින් මේ එවැනි දිනයක් මීට වඩා පුළුල් අන්දමින් අපිට සලකන්න පුළුවන් නම් මම හිතන්නේ ශ්‍රී ලංකා වාසීන් හැටියට අපිට එහි වැදගත්කමක් තියෙනවා කියන එකයි අපේ හැඟීම. ඒ මොකද ඇත්තටම මේ ආදරවන්තයන්ගේ දිනය කිව්වට මේක මේ වැලන්ටයින් දිනය මම හිතන්නේ නවසිලන්තයේ සිට අපි දන්නවා වැලන්ටයින් දිනයකට වෙනම අර්ථයක් තියෙනවා, වෙනම හේතුවක් තියෙනවා. ඉතින් ඒ හේතුවත් ඒ වටිනාකමත් ශ්‍රී ලාංකික වාසීන් හැටියට අපිට මම හිතන්නේ තියෙනවා කියලා. නමුත් මේ එවැනි දිනයක් එවැනි හැඟීම් ඇති කරන දිනයක් පවත්වන එකේ කිසි වරදක් ඇති කියලා අපි හිතන්නේ නැහැ. නමුත් අපේ සංස්කෘතිය අපේ අතීතය එමත්නම් අපේ හැදියාව බලනකොට සමහර විට මම හිතනවා මීට වඩා මේකට පුළුල් අර්ථයක් දුන්නොත් එහෙම ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට මීට වඩා ප්‍රයෝජනයක් මේ දිනෙන් ගන්නට පුළුවන් කියලා. අපි දන්නා වෙසක් දිනය, පොසොන් දිනය, ඒ වගේ දිනවල වල අපි විශේෂ දේවල් අපිට මාවෙන්නක මේ දිනවල් අපි විවිධ අන්දමින් සමරනවා. ඒ දවස් වලට අපි කල්පනා කරනවා, කතා විවිධ වැඩසටහන් මේ ප්‍රචාරය කරනවා. ඒ වගේම විවිධ අත්දැකීම්, විවිධ අරමුණු තමයි ඒවා තියෙන්නේ. ඉතින් මේ දිනය ගැනත් අපි ගැන තවත් පුළුල්ව සිතනවා හොඳයි කියලා තමයි හිතන්නේ. ඒකට උදාහරණයකට මම කියන්න කැමති මේ දිනෙම මේ ඇත්තටම වැලන්ටයින් දිනවලම ශ්‍රී ලංකාවේ වෙච්ච සිදුවීමක් මේ අවුරුද්දේ. රජය මගින් සයින්ද මරුදු පළාත, ඒ කියන්නේ අම්පාරට එහා මුදයිනේ ඒ තියෙන විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව දිවතන ප්‍රදේශයක්. ඉතින් මේ නව රජය ඒ සයින්ද මරුදු ප්‍රදේශය අලුත් නාගරික සභාවක් හැටියට ප්‍රකාශයට පත් කළා විශේෂ ගැසට් නිවේදනයක් හරහා. ඉතින් ඒ ප්‍රකාශයත් සමගම අපි දැක්කා මේ ගුවන්විදුලි වගේම රූපවාහිනීත් ඇතුළුනුත් අපි දැක්කා මේ විශේෂයෙන්ම ඒ පළාත්වල ජනතාව ඉතාමත්ම මේ ප්‍රීති ඝෝෂා නගමින් රතිඤ්ඤා පත්තු කරමින් පාරවල් මම හිතන්නේ මේ රතිඤ්ඤා මේ පත්තු වෙලා ගිය කරදාසික බිලි මම හිතන්නේ පාර පුරවල් පුරාම තිබුණා තම සතුටෙන් ඒ නිවේදනය පිළිගත්තා. ඉතින් මම ඇත්තටම අපි හිතුවා මේ ලංකාවේ මේ ජාතීන් අතර එකමුතුතාවයේ සාමයේ සුහදතාවයේ ඇති කිරීමට ඒ මේ දිනවලම කෙරුණු මේ ක්‍රියාවක් තෝ කියලා. ඉතින් ඇත්තටම මම හිතන්නේ ලංකාවේ බොහෝ දිනක් ගැන සතුරු වන්නට ඇති. නමුත් ඒ පිටුවස දම් කිසි දේශපාලන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඇත්තටම ඒ ප්‍රශ්න මේ දේශපාලන පක්ෂ අතරේ මේ යම් කිසි එකඟතාවයකට ඇවිත් තමයි මේ වැඩේ කරන්න ඇති කියලා තමයි අපි හිතන්නේ. නමුත් ඇත්තටම එහෙම වෙලා නැති බව පේනවා. ඒ මොකද හරියටම සතියක් ගියාට පස්සේ ඒ ගැසට් නිවේදනය ඉල්ලාස් කරගෙන තිබුණා. ඉතින් දැන් අර රතිඤ්ඤා පත්තු කරපු ප්‍රීති ඝෝෂා කරපු සන්තෝෂ වුණ අපි යම් කිසි කොටසක් ඉන්නවා මේ ජනතාව අතර ජාතීන් අතර සුහදතාවයේ ඇති වෙන එක ගැන හිතලා සතුටු වෙන ඒ සතුටු වෙන ජනතාව මුස්ලිම් වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් ඒ හැමෝගෙමත් හදවත් බිඳලා ගියා. ඉතින් අන්න එවැනි දේ නිසා අපි හිතනවා මේ එවැනි හැඟීම් එකතු කරන්නට ජාතින් අතර විවිධ ජන කොට්ටාස අතර අපි ජාතින් අතර ජාතින් තුලත් වෙන විවිධ ජන කොට්ටාස ඒ ජන කොට්ටාස සහ ජාතින් අතර සුහදතාවයක් සහයෝගීතාවයක් ඇති කරන්නට මේ වගේ දිනයක් මේ දිනේ නෙමෙයි නම් තවත් දිනයක් උනත් කමක් නැහැ. ඇත්තටම ලංකාවේ තිරින්න නවරු දින හැටියට ඒ තමයි විශේෂ දිනයක් වෙන්න පුළුවන්. ඇති කරන්න පුළුවන් නම් මම හිතනවා තමත් සුදුසුයි කියලා. විශේෂයෙන්ම සයින්ද මරුදු ගැන කතා කරනකොට මට මතක් වෙනවා මීට අවුරුදු 15කට කලින් සුනාමි. මේ සුනාමි ලංකාවට මේ ආ දිනේ කියන්නේ 2004 දෙසැම්බර් 25 වෙනිදා 26 වෙනිදා තමයි සුනාමි ලංකාවට විනාශයක් කළේ. ඉතින් ඔය මේ කියන ප්‍රදේශවල තාමත්ම මේ දරුණු අන්දමේ විනාශයන් වෙලා තිබුණා. ඉතින් ඒ අයට උදව් කරන්නට අපි ඔබලක්ම කවුරුද දන්නවා ශ්‍රී ලංකාවෙන් හෙට අපි ඉදිරිපත් වුණා. අපි සමිති සමගම් සෙල්ලම් වගේ ඉදිරිපත් වුණා. ඊට අමතරව නවසීලන්ත රජය නිව්සීලන්ඩ් ඒඩ් ආයතනය හරහා ශ්‍රී ලංකේන්ට ඒ ආධාරයක් විශාල ආධාරයක් ලබා දුන්නා. ඉතින් ඒ ආධාරය ලබා ගන්නට මේ ශ්‍රී ලංකාවේ විවිධ කණ්ඩායම් ඉල්ලුම් කළ තිබුණා. ඒගොල්ලන්ට ඒ ආධාර ලබා දුන්නා. ඊට අවුරුද්දකට පස්සේ 2005 දෙසැම්බර් වලදී මට මතකයි අපි ලංකාවට යන්නට මේ නිවාඩුවට යන්නට සූදානම් වෙලා හිටිය අපේ මේ මගේ සාමාන්‍ය නිවාඩුව. නමුත් ඒ අවස්ථාවේදී නවසීලන්ත ඒ ආයතනය එක දැනගෙන මගෙන් ඉල්ලා සිටියා පුළුවන්ද ඒගොල්ලන්ගේ කණ්ඩායමකුත් ලංකාවට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා පුළුවන්ද ඒ අයව මේ 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 උදව් කළ ස්ථානවලට ගිහිල්ලා දැන්නේ දීපු උදව් වලින් දීපු ආධාර වලින් කරලා තියෙන වැඩ ගැන යම්කිසි මේ සමාලෝචනයක් කරන්නට උදව් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මට බෑ කියනට බෑ. නමුත් මගේ නිවාඩු නැතුව නවත් මම කිව්වම අපිට පුළුවන් කියලා. ඉතින් අපි මම සුජාතා අපි දෙදෙනායි සමග අපි ඒත් සමග ගියා. අපිට හොඳට මතක තියෙන තැන තමයි මේ සයින්ද මරුදු. මේ සයින්ද මරුදු වල මේ කණ්ඩායමක් මේ ප්‍රජා සංවිධානයක් ආධාරයල්ලා තිබුණා. ඒගොල්ලන්ගේ මේ ගෙවල් දොර කැඩලා ගිහිල්ලා ඒගොල්ලන්ගේ මේ මේ මුහුදු යන යාත්‍රාවල් නැති වෙලා ඉතින් ඒකෙන්ද උදව් කරන්න කියලා. ඉතින් ඇයට සෑහෙන ලොකු ආධාරයක් ඒගොල්ලන්ට දීලා තිබුණා. ඉතින් අපි ගියා බලන්නට දැන් ඒ ආධාර කරලා දැන් කොහමද මේ ඒගොල්ලන් මේ දැන් අලුත් ජීවිතේ කොහමද කියලා. ඇත්තටම ගිහිල්ලා බැලුවාම මේ මට පුදුම ඇත්තටම ඒ එක පළාතක් සම්පූර්ණයෙන් එකම ගයක්වත් නැහැ සම්පූර්ණ ගෙවල් ඔක්කොම පොළොවට සමතලා වෙලා. ඒ ගෙවල් ළඟ තිබුණු ලින් විතරක් තියෙනවා රවුන්ඩ් ලින් විතරක් තියෙනවා. නමුත් ඒ ගෙවල් ඇත්තටම මේ නාගරික ගෙවල් වගේ සෑහෙන එකළඟ හදාපු ගෙවල් පොළොවටම සමතලා වෙලා ඉතින් ඒගොල්ලන් ඒ අලුත් නිවාස දැන් හරිගසගෙන යනවා. ඒ අතරෙදී මේගොල්ලන්ගේ විස්තර ඇහුවාම මේගොල්ලන් කිව්වා ඔව් අපිට දීපු ආධාරලින කොටස් අපි මේ මිනිස්සුන්ට ණයට දුන්නා කියලා. ඉතින් මම හිතන්නේ අපි තර්මක මේ ප්‍රශ්නයක් ඇති වුණා මේ නවසලන්තෙන් ආධාර දුන්නේ ඒගොල්ලන්ට ණය දීලා ඒවා අපව ලබා ගන්න එහෙම නෙමෙයි ඒ මිනිසුන්ට ඒ අවශ්‍ය උපකරණ ලබා දෙන්නට. නමුත් අපි ඒ ගමන කමක් නැහැ අපි ගිහිල්ලා බලමු ජනතාවට කතා කරලා බලමු කිව්වහම ඉතින් අපි ගිහිල්ලා කතා කරලා බලුවාම ඒ ණය ලබාගත් ජනතාව ඉතාමත්ම සන්තෝෂයි. මොකද ඒගොල්ලන් කියනවා අපි ලෑන්ඩ් තමයි හම්බුනේ අපි වුණාට අපිට බෝට්ටු අපි 10 දිනක් එක්ක අවිල ණයට ණය ගත්තා අරගෙන අපි බෝට්ටුවක් අරගත්තා බෝට්ටුවක් අරගෙන අපි ඒක මේ පාවිච්චි කරන ගමන් මාසෙක සැරයක් මේගොල්ලන්ට අපි ණය ගෙවනවා. දැන් අපි ණය සෑහෙන කොටසක් ගෙවල ඉවරයි. නමුත් අපි 10 දිනාට දැන් බෝට්ටුවක් තියෙනවා අපි ඉදිරියට තනෙන් කරගෙන යන්න පුළුවන් අපි බොහොම සන්තෝෂයි ඒ වැඩේ. ඒ වගේ මේ සමිතියට කියනවා දැන් මේගොල්ලන්ට අපි ණය දීලා අපිට ණය ආපහු ලැබිගෙන එනවා. ලබන වසරේ වෙනකොට අපිට තවත් 10 දිනකට ණය දෙන්න පුළුවන් ඔය වගේ යන පුළුවන්. ඉතින් ඒ වගේ මේ වැඩ කටයුතු කෙරිත නිසා ඇත්තටම අපිට ඒ ගම ඒ ප්‍රදේශය ගැන සෑහෙන හැඟීමක් තිබුණා. හැබැයි ඒ මොන වුණත් යම් කිසි දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා නම් මම හිතනවා ඒක අපි නැවතත් අපි සමාජයේ කොටස් හැටියට සාකච්ඡා කරලා ඒ සාකච්ඡා මාර්ගයෙන් මේ ඒ ජන කොටස් වල සුහදතාවය මිත්‍රත්වය වැඩි කරගෙන යන කටයුතු කරන කදී අවශ්‍ය මම හිතනවා මේ අර යමක් එක අතකින් දීලා අනික අතින් ගන්න එක තරමක් හොඳ නැති ගතියක් තමයි අපිට වෙන්නේ. හොඳයි. ඉතින් මේ අපි මේ කතාව අපි කිව්වේ මේ ඒ ආදරවන්තයන්ගේ දිනේ තවදුරටත් පුළුල් කරලා කොහොමද මේ ලංකාවට අපේ ජාතියන්ට අපේ ජනතාවට සුදුසු අන්දමට පාවිච්චි කරන්න කියන ගැන. ඉතින් අපි ඊළඟ ගීතය හැටියට තෝරගත්තේ තවත් තරමක් තවත් වෙනස් ගීතයක්. නමුත් ඒකේ අදහස සමහරවිට ගීතයේ කෙලින්ම එන අදහසක් නෙමෙයි වෙන්න පුළුවන්. මේ සීනේක දේවර්තරණින් තමත්ම අර්ථවත් විදිහට තවත් කෝණයකට යන්නට ඒගොල්ලන් මේ ඒ ගීතය ප්‍රයෝජනට අරගෙන තිබුණා. ඒ ගීතයෙන් කියවෙන්නේ මේ යම්කිසි නිදහස ගැන තමයි කියවෙන්නේ. ඉතින් අපි අර කිව්වේ අපි මේ පසුගිය දිනවල දින දෙකක් අපි මේ සමරණේ සැමරුව එකක් තමයි මේ අපි කතා කළා වගේ මේ ආදරවන්තයන්ගේ දිනය. අනික තමයි නිදහස් දිනය. ඉතින් මේ නිදහසටත් මේ සම්බන්ධයක් තියෙන නිසා අපි මේ ගීතය තෝරගත්තා අද ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරන්නට මේ ගීතයේ සාහි ਵਿਚාරය. මොකද අපි දැන් මේ මුලින්ම මේ ਵਿਚාරය සහ ගීතය අහලා බලමු. ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු.
මසා තෝරනවා මේ විශාරද අමරසිරි පීරිස් මහත්මයා සහ විශාරද මාලිනී බුලත් සිංහලයන් ගායනා කරන විහංග ගීතය අපි අහලා පුරුදු හොඳ ගීතයක්.
ඔව්. මේ ගීතය රචනා කරන ඉලාර් එන් කාසිම් විසින් එච් එම් ජයවර්ධන සංගීතවත් කරපු ගීතයක්. මම හිතන්නේ නිදහස පිළිබඳව හොඳ සංකල්පයක් දනවන ගීයක් කියලා මම දකින්න. විහංග කියන වචනේම සංකේතවත් වෙන නිදහස. අපි කුරුල්ලා කියලා කියන්නේ දැන් අපි කුරුල්ලෙක් වගේ නිදහස වෙනවා කියලා අපි කියන්නේ. දැන් නිදහසේ සංකේතයත් පරවිය වුණාට පොදුවේ විහංග එහෙම නැත්නම් කුරුල්ලා සලකනවා මේ නිදහසේ සංකේතයක් කියලා අපි ජනවහරි අපි අතීතයේ ඉඳලම කියනවා. නමුත් මට හිතන දැන් මේ නිදහස කියන්නේ දැන් මේ ජාතීන් අතර ප්‍රශ්නේ තියෙන නිදහසවත් එහෙම එකක් නෙවෙයි. කියන්නේ මිනිසෙක් ලබන්න ඕන නිදහසද මානසිකව ලබන නිදහසක් නිදහසක්නේ. හිතන නිදහස, ජීවත් වෙන නිදහස, ඇවිදින කනවන හිතන පතර මේ හැම එකම නිදහස. ඉතින් එහෙම නිදහස් වෙන්න නම් ඒක ඉතාමත්ම මේ පරිපූර්ණ රටක් වෙන්න ඕන. ඒ විදිහට නිදහස් වෙන. ඉතින් ඒක අපිට කවදාවත් තිබිලා නැහැ කියන නිදහස. අපි හැම විටම ඉන්නේ මොකක් හෝ ලොකු වැටකඩුල්ලක් පිටිපස්ස. අපි හැම විටම අපි ඉන්නේ බයකින් ජීවත් වෙන්නේ. අපිට දැන් මෙහෙම වෙයිද, දැන් මේ ප්‍රශ්න වෙයිද, දැන් මෙහෙම වෙයිද, දැන් මේ මොහොතේ මේ සෞහෘද පිරිස මෙහෙම හිටියට හිතේ හැම විටම තියෙන බයක් මොකක් හරි. ඒක තමයි අපේ රටේ ස්වභාවය. අපි හැම වෙලාවෙම ජීවත් වෙන්නේ බයකින්. අපිට මේක නැති වෙයිද, ඉඩම නැති වෙයිද, කාර් එක නැති වෙයිද, සල්ලි නැති වෙයිද, මේ බය තියෙනවා. නමුත් දැන් තව වෙන රටකට ගිහිල්ලා අපි දැන් මහේෂාය මුලින්ම කිව්වා වගේ වෙන රටකට ගිහිල්ලා බලනකොට එහෙම එකක් හංගෙන්නේ නැහනේ. ඒකට අපිට නිදහසක් දැනෙනවා. ඒ නිසා මම හිතන එක අතිශය ගැඹුරු දේශපාලන ප්‍රශ්නයක්.
ඉතින් හරියටම කිව්වේ කොහොමද ඒ ටික? හරියටම හරින මගේ හිතේ තියෙන බය ටික ඔක්කොම කිව්වා.
ඒක තමයි. මේත් මටත් තියෙනවා ඒකේ.
ඒ කියන්නේ කොයි මොහොතේ අපේ බැංකු ලෝන් එක ගෙවා ගන්න බැරුව ගේ සින්න වේද බැංකුවට? ඔව්. වාහනේ ලීසින් එක ගෙවා ගන්න බැරුව වාහනේ අරන් යයිද?
ඔව්. මේ ප්‍රශ්න ටික අපි ඔක්කොම තියෙනවා.
ඔව්.
ඒක ඇත්ත. මම හිතන්නේ ඒක මේ රටක ස්වභාවය. ඒක මම හිතන්නේ දැන් සමහර රටවල ඒ ගතිය නැහැ. ඒ නිසා හැබැයි අපි නිදහස නැති කරගන්නේ පුංචිම කාලේ ඉඳලා. මම හිතන්නේ ඉපදුනාට පස්සේ ඉපදෙන තැන ඉඳලම අපි දරුවාගේ ඉඳලා අපි නිදහස නැති කරන එක එක තලවල මේක ඉතා පුළුල් මාතෘකාවක්. හැබැයි මම කැමති දැන් අපි කුඩා කල නිදහස පිළිබඳව මම නිකන් කතා කරන්න කැමති. මේ මම ගත්තම මම ඉතාමත් නිදහස් විදිහට හදිච්ච කෙනෙක් කියලා මට ඕන තැනක මම කියනවා. මම පාසල් වල ගියත් විශ්වවිද්‍යාල වල ගියත් මම එහෙම කියලා තමයි පටන් ගන්නේ. කොහේ හරි තැනකට මම ගියාම විශ්වවිද්‍යාල දේශන වලට එහෙම ගියාම අහන්නේ මම මොන විශ්වවිද්‍යාලද කියලා. මම කියනවා නෑ මම විශ්වවිද්‍යාල ගිය කෙනෙක් නෙවෙයි කියලා තමයි මම කියන්නේ. ඊට පස්සේ මේ ශිෂ්‍යත්ව විභාගය ගත්තම මම ශිෂ්‍යත්ව විභාගේ ෆේල්. ඉතාම ශිෂ්‍ය විදියටම ෆේල්. අනිකුත් විභාගත් එහෙම තමයි. මම ඒක ඕනි තැනක කියනවා. හැබැයි මම කියන මට හරි පරිපූර්ණ ළමා කමක් තිබිලා තියෙනවා. ළමා අවධියක් තිබිලා තියෙනවා. මම හැමදාම ස්තුතිවන්ත වෙනවා මගේ දෙමාපියන්ට, මගේ අනිත් වැඩිහිටි ආතකිරියම්මට ස්තුතිවන්ත වෙනවා. හොඳ පරිපූර්ණ ළමා කාලයක් දීලා තියෙනවා මට. ඕනෑම දෙයක් කරන්න මට නිදහස දීලා තියෙනවා. නමුත් අද ඒ දරුවන්ට ඒක තියෙනවද කියන එක දැන් අද විභාගේ දැන් ශිෂ්‍යත්ව කියන එක පුදුමාකාර හිසරදයක් නේ ළමයින්ට. ඒක වෙනස් වෙනවා
හිංසනය.
ඉතින් එක දරුවෙක් එනවලු මේ පාරක් දිගේ ඇවිදගෙන එනකොට මේ වැඩිහිටියෙක් අහනවා ශිෂ්‍යත්ව ලියපු ළමයි. වැඩිහිටියෙක් අහනවා පුතේ කොහොමද ශිෂ්‍යත්ව විභාගේ ෆාස්ද? නෑ අංකල් මම ෆේල්. අපේ අම්මට හොඳ වැඩේ කිව්වලු. අම්මලගේ විභාගය අබ්බාට පත් වෙලා. මේ තව මට මතක් වෙනවා හොඳ ඉතා මේ ලංකා අධ්‍යාපනය පිළිබඳව කතා කරන්න පුළුවන් ඉතා වටින කවියක්. මේක ලියන්නේ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කියන කවියා. ඔහුගේ නිහඬව ගලන මේ ගඟ කියන පොතේ තියෙන බල මේක පොඩ්ඩක් ඔබ ඉතාම තදින් කල්පනාවට ගන්න ඕනේ. ලංකා අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා කරන ප්‍රශ්න කරන හොඳ කවියක් මේක. ඒ කවියට මාතෘකා දාලා තියෙන මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේදී කියලා. අපි දන්නවනේ වික්‍රමසිංහයන් කවුරු. අදේ උපන් භූමිය, උපන් නිවස තවමත් තියෙනවා. වම් පැත්තෙන් කෞතුකාගාරය තියෙනවා, දකුණු පැත්තේ තියෙන පුංචි පස්ගොඩක්. හැබැයි බොහෝ දෙනාට ඒ පිළිබඳ ලොකු අවධානයක් නැහැ. ඒ පස්ගොඩ තමයි වික්‍රමසිංහයන් ආදාහනය කරපු ස්ථානය. කිසිම ස්මාරකයක් එතන නැහැ. කොන්ක්‍රීට් වල මුකුත් ලියලා නැහැ. පුංචි බෝට් කැල්ලක් තියෙනවා වික්‍රමසිංහ සොහොන කියලා. හැබැයි මේ යන කාටවත් ඒ පිළිබඳ තැකීමක් නැහැ. මේ කවියට අනුව පුංචි එකෙක් එතන ඉන්නවා. ඒ පස්ගොඩ ළඟටලා බලාගෙන ඉන්නවා. කවිය පටන් ගන්නෙ නෙරළු තුරු පවා හිසනමාගෙන හිඳී පැනසර මහා ගත්කරු නිහඬව නිදන භූමිය වෙත. එහෙමයි කවිය පටන්. නෙරළු කියන්නේ පොල් වලට, පොල් ගස් පවා ඔලුව නමාගෙන ඉන්නවා මේ වටිනා මිනිස්සය තැන්පත් කරලා තියෙන භූමියට කියලා කවිය කියනවා. පමා වෙන පොඩි පුතෙකි සොහොන ළඟ උපාලි ගිනිවැල්ල ජින්නා දැනහැඳින ගත්කරු සොහොන වෙත හිසනම. පොඩි එකෙකුත් ගිහිල්ලා මේ පස්ගොඩ ළඟ හිසනමාගෙන කල්පනා කරනවා. කවිය හේතු දක්වන උපාලි ගිනිවැල්ල ජින්නා දැනහැඳින මඩල් දුවෙන ඒගොල්ලෙන් ඒ කියන්නේ වික්‍රමසිංහයන් කියෝපු ළමයි. ඊට පස්සෙ මොකද වෙන්නේ බලන්න. ඇද පොඩි පුතුගේ සුරතින් මව පවසයි යමු ළමයේ ශිෂ්‍යත්වයට අහන්නේ ඔතන නෙවෙයි තින්නේ අන්නර කෞතුකාගාරය යමු මේ පැත්තට. අර එහෙම ඉන්න පොඩි එක අතින් ඇදලා අම්ම කියනවලු ශිෂ්‍යත්වයට අහන්නේ වයි උත්තර තියෙන්නේ ඔය පස්ගොඩේ නෙවෙයි කෞතුකාගාරය යමු මේ පැත්තට. මවගේ සුරතේ එල්ලි කෞතුකාගාරයේ දෙසට යන පුතුවසයි මවගෙන් ආමේ මාටින් වික්‍රමසිංහ ශිෂ්‍යත්ව පාස්ද පොඩි එකාට හිතිලා එහෙම අහන. මං හිතන ඒක අපි හිනා වුණාට අපි අධ්‍යාපනය සම්බන්ධයෙන් ගැඹුරින් කතා තමයි. එක් උදාහරණයක් මට අවස්ථාව තියෙනවනම් කියන්න.
ඔක් අවස්ථාව තියෙනවනම් මෙන්න දැනුම් දීමක් කියනවා. මං හැමදාම මස්සිඹුලට කියනවා මේ කියන දේ පොඩ්ඩක් පැහැදිලිව හිතේට කියන්න කියලා.
ඒ වෙලාව පස්සින්ද මට
කියන දේ අහන්නේ මම පොඩි කාලේ මොනවා
කියන පොඩි කාලේ අනවශ්‍ය දේ නිදහස දීලා තියෙනවා. තව එක් උදාහරණයක් මම කියන්නම්. ඒකත් මේ දරුවන්ගේ නිදහස. දැන් අපිට නිදහස කියන පුළුල් මාතෘකාව කතා කරන්න බෑනේ ඔක්කොම. ඒකට වෙනම සම්පූර්ණ වැඩසටහනක් ඕනේ නේද? නැවත අපි දරුවාගේ ඉඳලම නිදහස නැති කරලා තියෙනවා. මේක මේ පත්තරයක තිබිලා මට හම්බෙච්ච කවියක්. මම හරිම හොඳ කවියක් හැටියට මේක සලකනවා. චින්තක සමන් හේරත් කියලා කවියෙක් රචනා කරලා තියෙන. අපි උදැකලා නැහැ, අඳුරන්නේ නැහැ. පුංචි එකෙක් කියන කවියක් බලන්න මේ කොච්චර ගැඹුරු කවියක්ද කියලා. මැදියම ගෙවෙද්දී පාඩම් මේසේ ළඟ කවුලුව දිගේ ගැලුවා සඳ වතුර ගඟ. මහරය පොඩි එකා පාඩම් කරනවා. ජනේල ඇරලා තියෙන්නේ. එයාට පේනවා හඳ
හඳ එළිය ගලනෝ. ගඟ දිග පැමිණි කවුරුන් හෝ මිදුල ළඟ දුටුවෙමි නතර වී නටමින් සිටින වග. පොඩි එකා මැදියන් රැයේ පාඩම් කරනවා, හඳ පායලා තියෙනවා. එයාට දැනෙනවා කවුරු හරි ඇවිල්ලා නටනවා, මේ හඳ එළි නටනවා. තනියම හඳේ ඉන්නට කම්මැලි හිතිලා හාවා ඇවිත් අහසින් පහළට වැහැලා, මේ හාවා තනියෙන් හඳේ ඉන්න බෑ කියලා එයා පල්ලට වැහැලා ඇවිල්ලා පොළොවට ඇවිල්ලා පාඩම් කරපු පොත ඩිංගිත්තක් වහලා ඇසුවෙමි එහෙ විස්තර මොනවද කියලා. මේ ළමයා පොඩ්ඩක් වහනවා පොත පාඩම් කරපු එක නවත්තලා හාවගෙන් අහනවා, දැන් එහෙ විස්තර කොහොමද කියලා. මුළු ආකාශයටම මං විතරයි ඉන්නේ, තනිකම නිසා ඉඳහිට ඇවිදින් යන්නේ. බබාට හාව කියන මුළු ආහසටම සතෙකුට ඉන්නේ මං විතරයිනේ. ඉතින් මට හරි තනි, ඉතින් ඒ හින්දා මං ඉඳහිට මේ වගේ ඇවිල්ලා යනවා හැමදාම. සෙල්ලම් කරන්නට නෑ කිසිවෙක් එන්නේ, තනියම තමයි මං මෙහෙ ආවත් ඉන්නේ. මෙහෙ ආවා කියලා කිසිම ළමෙක් එන්නේ නෑ සෙල්ලම් කරන්න, මං තනියෙන් තමයි ඉන්නේ. ඉතින් ඒත් මං ඇවිල්ලා යනවා ආසාවට. පැන පැන ඇවිත් හාවා කවුළුව ළඟට ඇසුවා යන්න කැමතිද කියලා හඳට. දරුවෝ අමතකද ශිෂ්‍යත්වයෙන් උඹට, අම්මා වසා දැම්මා කවුළුව තදට. ඒ ළමයාගේ පරිකල්පන ලෝකේ ඉන්න දෙන්නේ ඉඩ දෙන්නේ. ඒක ඒක හරිම හානියක් හැටියට මම නම් දකින්නේ සමාජේ. ළමයින්ට ලෝකෙ ඉගෙන ගන්න දෙන්න ඕනේ ස්වභාව ධර්මයක්. ඒගොල්ලෝ එහෙමයි ඉගෙන, අපි නම් එහෙම තමයි ඉගෙන ගත්තේ. මම නම් අපි මොහො ගොඩක් දේවල් අපි දන්නේ නැහැ. නමුත් ඒ නිදහස අපිට දීලා තියෙන එකෙන් හානියක් වෙලා නැහැ සමාජයටවත්, අපිටවත් හානියක් වෙලා නැහැ. අපි ඇතුළේ ඉන්න නිර්මාණකාරයර එළියට එන්න ඉඩ දීලා තියෙන, ඉඩ තිබිලා තියෙන. ඒ නිසා මේ මම හිතනවා මේ හැම ළමෙක්ම හරිම නිර්මාණශීලී. ඒගොල්ලන් නිර්මාණශීලීත්වය වැඩිහිටි පරම්පරාව සහ අධ්‍යාපනය විසින් නැති කරනවා කියන්නේ ඒක රටකට කරන විශාල අපරාධයක් හැටියටයි මම නම් දකින්නේ.
පුංචි කාරණා දෙකක් කියලා අපි ගීතයට යමු. එකක් තමයි යුරෝපයේ හැම රටකම වගේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ කිසියම් නිරීක්ෂණයක නිරත වුණාම අපිට පේනවා වසර අවුරුදු 9ක් 10ක් විතර වෙනකන් ඒ අය ඉතා නිදහසේ අධ්‍යාපනය හදාරනවා. ඉතාම නිදහස. ඊට පස්සේ තමයි උසස් අධ්‍යාපනයේ තමයි ඌට ටිකක් තරමක් වැඩි බරක් වැටෙන්නේ. අනිත් කාරණාව දරුවෙක් ශිෂ්‍යත්වයේ දවසට පහුවෙන්න, මම මේක මීට කලින් කිව්වා වගේ මතකයි මසාමට, ශිෂ්‍යත්වයේ ලියලා විභාග ඉවර වෙලා එදින දවසේ ඒ දරුවත් එක්ක නිදහසේ පියාසර කරන දරුවා අම්මත් එක්ක එනවා කඩේට. ඒ යනකොට මම අනපේක්ෂිත විදිහට එතෙන්ට යනවා. හරියට සැලසුම් කරලා යන්න හම්බුණා වගේ. මේ ළමයා කතා කරන එක අම්මට හයියෙන් කතා කරනවා. ළමයා නිදහස්. අම්මගෙන් අහනවා ළමයා, අම්මේ ලබන ආත්මෙත් ශිෂ්‍යත්වය තියෙනවද? ඒ කියන්නේ මේ ළමයාට මේ ආත්මෙ විතරක් නෙවෙයි ලබන ආත්මෙත් ශිෂ්‍යත්වය එපා වෙලා තියෙනවා. අම්මා ඒක ඇහුණ නැහැ වුණා වගේ හිටියේ. නෑ පුතේ, තව ශිෂ්‍යත්ව ගොඩක් උඹට තියෙනවා. ඒවට ඔහොම යන් කියලා කරන්න දෙයක් නෑ. අපි ගීතයට යන්න.
ඇත්තම මේ ඒ විවරණය ගීතයට තනිකරම මේ කෙල්ලේම මේ සම්බන්ධ නුනත් විවරණයේදී කතා වුණු දේවල් තමයි මේ නිදහස අධ්‍යාපන විශේෂයෙන්ම අධ්‍යාපනයේ නිදහස ගැන කියන නිදහස කියවම තමයි හැම දෙයක් ගැනම අපි බලන්න ඕනේ. ඉතින් අපිට නිදහස විශේෂයෙන්ම අපිට නිදහස අධ්‍යාපනය ගැන කතා කරනවා අපි තියනවා කියලා කියනවා. නමුත් ඇත්තටම ඇතුළට ගිහිලා බලනකොට අපේ නිදහස් අධ්‍යාපනයක් මම හිතන්නේ නැති වෙනවා කියලා විශේෂයෙන්ම ගම්පලත්වල. ඉතින් ඒ ගැන බලනකොට ඒකම විශේෂයෙන්ම ඉදිරි අධ්‍යාපන මේ රටාව ගැන බලනකොට මම හිතන්නේ අපේ ගැමි දරුවන් ඉතාමත්ම අසීරු තත්ත්වයකදී ඉන්නේ. ශිෂ්‍යත් විභාගය හොඳයි, ශිෂ්‍යත් විභාගයෙන් පස්සේ ළමයින්ට හොඳ පාසලක් ලැබේවි. නමුත් ඒ හොඳ පාසල තියෙන්නේ තමුන්ගේ ගෙවල් වල ඉඳලා මම හිතන්නේ හැතැම්ම 10ක් 15ක් ඈත, ඊටත් වඩා ඈත. ඉතින් ගෙවල් වල ඉඳලා යන්න පුළුවන්ද? බෑ. එතකොට ඒ ළමයි ගන්න නවත්තන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්න තවත් ලොකු ප්‍රශ්න වගේක් එනවා. ඉතින් ඒ ශිෂ්‍යත් විභාගයේ ශිෂ්‍යත් පාසල් වලත් අධ්‍යාපනය ලංකාවේ අනෙක් පාසල් වල අධ්‍යාපනය හා සමානයිද? ඒවැ ඉගෙන ගන්න දරුවන්ට විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට අනෙක් පාසල් වල විශේෂයෙන්ම නාගරික පාසල් වල දරුවන් සමග තරඟ කරන්න පුළුවන්ද? ඉතින් මේ වෙනේ ප්‍රශ්න මම හිතන්නේ ඉතාමත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. මම මේ ගැන කතා කළේ අපි මේ පසුගිය සති කීපය තුළ ලංකාවේ ඈත දුර පළාතක මැදවත්චී සිටත් මැදවත්චී සහ ඔරෝපතාන අතරේ ගමක පාසලකට අපි කතා කරනවා. ඒ දරුවන්ගේ අධ්‍යාපනයට අපිට කළ හැකි දේවක් දෙයක් තියෙනවද කියලා කියන්නේ. විශේෂයෙන් මේ ගම ගමේ නම මේ කිරිගල් වැව මේ මහවිද්‍යාලය. මේ කිරිගල් වැව මහවිද්‍යාලයට මේ අපි නවසීලන්ත ස්පර් සංවිධානය අපේ සංවිධානයේ පසුගිය අවුරුදු 6කට විතර කලින් ඔබට මතක ඇති අපි මේ වැහි වතුර එකතු කරන ටැංකි හදන්නට අපි මේ ව්‍යාපෘතියක් කළා. ඒ ව්‍යාපෘතියෙන් අපි දැනට ටැංකි 30ක් විතර හදලා තියෙනවා. ඉතින් අපි තවදුරටත් ඒක කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ අධ්‍යාපනයේ පැත්ත ගැන බලනකොට අපිට සෑහෙන හැඟීමක් ආවා. අපි ඇයි අපි මේ ළමයින්ගේ අධ්‍යාපනය ගැන හොයන්න බලන්නේ නැත්තේ කියන එක. ඉතින් ඔබ දන්නවා අවසරන්තේ විශේෂයෙන්ම ඔක්ලන් වල අධ්‍යාපනය ගැන කටයුතු කරන්න විශේෂ මේ කටයුතු කරනවා නවසීලන්ත සිප්පල සංවිධානය. ඉතින් අපි ඒ සිප්පල සංවිධානයත් සමග එවැනි දෙයකට තොරතුරු මේ දිනවල හොය බලමින් ඉන්නේ. ඉතින් මේ ඔබ දන්නවා දැන් නවසීලන්තේ අධ්‍යාපන ලැබෙන ඔබගේ දූ දරුවන් ඉන්නවා. ඒ හැමෝම ඩිජිටල් අධ්‍යාපනය පරිගණක අධ්‍යාපනය ඒ හැම එකක්ම ඉතාමත්ම මේ සුලභ දේවල්. නමුත් මේ පාසලේ ළමයින්ට ඒ ළමයින්ට පාවිච්චි කිරීම සඳහා එකම පරිගණක යන්ත්‍රයක්වත් නැහැ. නමුත් පරිගණක විද්‍යාව මේ විෂයක් හැටියට මේ උගන්වනවා. ඉතින් ඒ ඇති බැලුවම ටිකක් හරි වාසනාවයි කියලා වාසනාවද කියන පළේ තාමත් උනන්දුවක් තියෙන ගුරු මහතුමාතුරු දෙදෙනෙක් ඒ විද්‍යාලේ ඉන්නවා. නමුත් ඔවුන්ට අවශ්‍ය උපකරණ මේ පරිගණක යන්ත්‍ර එවැනි උපකරණ නැහැ. ඉතින් අපි ඒත් සමග මේ මුල්ම මූලික මේ අඩිතාලමක් දාගත්තා කතා කරන්නට. ඉතින් මේ ස්කයිප් හරහා ඩොංගලයක් පාවිච්චි කරගෙන අපි ඒගොල්ලන්ට කතා කරනවා. අපි ගිය සතියේ ඒ පාසලේ ශිෂ්‍යාවන් එක්කත් කතා කළා. ඒ ශිෂ්‍යාවන් හැමෝම ඉතාමත්ම උනන්දුයි මේ පරිගණක අධ්‍යාපනය ලබන්නට. නමුත් අපිට පාසුකම් නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ මතන මේ වැඩසටහනක් හරි දෙකක් හරි ඊටත් වඩා ගානක් දෙදී අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මේ පරිගණක අධ්‍යාපනය ලබා දීමට අපිට කළ හැකි දේ ගැන අපි ඔබගෙනුත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ අනාගතයේදී නුදුර අනාගතයේදීම අපි ඔබ වෙත එනවා සිප්පල සංවිධානය හරහා ඒට උදව් කරන්නට අපිට අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ අපිට තේරුණ දෙයක් තමයි අපි තේරුම් ගත දෙයක් තමයි නවසීලන්තය ඒ වගේම නවසීලන්තය වගේම මේ අනිත් රටවල් ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන් ඇමරිකාව වෙන්න පුළුවන් එක්සත්‍රා රාජධානි වෙන්න පුළුවන් මේ රටවල් බොහෝ ගණනක ශ්‍රී ලංකිකයන් ලක්ෂ ගණනක් ඉන්නවා. ඒ ඉන්න තාමත්ම උගත් පරපුරක් ඒ අයගේ කැමැත්තක් තියෙනවා ලංකාවට උදව් කරන්න විශේෂ විවිධ අන්දමින් උදව් කරන්න කැමැත්තක් තියෙනවා. නමුත් කොහොමද හරියට අපි තින් මේ එක එක සංගම් වලින් කරන යම් කිසි ආධාර යම් ව්‍යාපෘති අපි ඒවට උදව් කරනවා. නමුත් මේ ව්‍යාපෘතියට වෙනස් ව්‍යාපෘතියක් ඔබට මෙහි ඉඳලම පුළුවන් කමක් තියෙනවා ඒ කුඩා දරුවන්ට උපකාර කරන්නට. සමහරට ස්කයිප් මාර්ගයෙන් කතා කරන්නට, පන්තියක් පවත්වන්නට, දේශනයක් පවත්වන්නට, ඒ වගේ දේවල් කරන්නට ඔබටත් අවස්ථාව මේ ලබා දෙන්නට අපි මේ උත්සාහ කරන්නේ. මම හිතන්නේ ඒක ඉතාමත්ම මේ අපි සෑහෙන ලංකාවේ මතනේ රජයේ ඉහළතැන් සමගත් දැන් කතා කරමින් පවතිනවා. ඒ හැමෝම 100%ක්ම අපිට අපි උනන්දු කරනවා මේ වගේ කරන්න කියලා. අපි ඒ ව්‍යාපෘති ගැන විස්තර ඔබට මේ හිංසරේ අපි වැඩ කටයුතු හරියාගෙන එනකොට අපිට ඔබට කතා කරන්නම්. ඉතින් එවැනි දෙයක් ගැන කල්පනා කරලා අපේ අධ්‍යාපනයේ නිදහස ඇත්තටම නිදහසක් කරන්නට මේ උදව් කරන්නට එක් වෙන්නේ කියලා අපි ඔබගෙන් තාමත්ම ආදරෙන් ආයතන කරනවා. ඉතින් අද වැඩසටහන අවසන් කරන්නට දැන් කාලය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අවසාන ගීතය හැටියට අපි තෝරගත්තේ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්ද සිරිකායනා කළ ගීතයක්. ඉතින් ඒ ගීතය එදා වගේම අදත් ඉතාමත් ලස්සනයි. ඉතින් හොඳයි ඒ ගීතය අහලා අපි අද වැඩසටහන නිමා කරමු.
දැන් එළඹිලා තියෙන්නේ සමු ගැනීම සහ වෙන්ව යාමේ නිමේෂය. අද වැඩසටහනට අප යොදාගත් හඬපට අප ලබා ගත්තේ ජාතික රූපවාහිනී සේවයේ සිහිනයේ කිරය වැඩසටහනින් බව කරුණාවෙන් සලකන්න. අද නව ශ්‍රීලන්ත ස්ප සංවිධානය වෙනුවෙන් සී සරලංකා නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළේ මහින්ද අත්තනායක. සමු ගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට සුබ රාත්‍රියක්.
සිතුම් පැතුම් එකිනෙක පැහැ මුවින් අමුද බිඳු වැහි සිතුම් පැතුම් එකිනෙක පැහැ මට සෑහි මහද අසපු කුසුමින් සරසු ඒ මල් බර දැයි